ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS සිංහල සේවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පස්සේ ඒ පිරිස මුහුණ දෙන ඔවුන්ගේ චාරිත්‍රාත්මක සහ මානසික සෞඛ්‍ය වෙනස්කම් සම්බන්ධයෙන් සාකච්ඡා මාලාවක් ගෙනෙන බවට ඔබට කිව්වා. ඉතින් මෙහි පළමුවැනි සාකච්ඡාව අපි සිදු කළ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පස්සේ එම සංක්‍රමණිකයන්ට පළමුවෙන්ම මුහුණ දීමට සිදුවන මානසික අභියෝග මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් ඇතුළත්ම දෙවැනි සාකච්ඡාව තමයි අද දවසේදී අපි සිදු කරන්නේ. ඉතින් අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් යම් කාලයකට පස්සේ ඔවුන් මුහුණ දෙන චාරිත්‍රාත්මක සහ මානසික සෞඛ්‍ය අභියෝග මොනවද කියන දේ ගැන. මේ සඳහා අපත් සමග දැන් සම්බන්ධ වෙලා සිටිනවා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථික ආචාර්ය සහ විශේෂඥ මනෝවෛද්‍ය රාජකීය ඔස්ට්‍රේලියානු නවසීලන්ත මනෝවෛද්‍ය සංගමේ සමාජික සහ විශේෂඥ මනෝවෛද්‍ය කෝසල අමරනායක වෛද්‍යතුමන්. අයබෝන් වෛද්‍යතුමනි, සුබෝදෑසනක් කියලා පිළිගන්නවා දත් ඔබව.
අයබෝන් සුබෝදෑසනක්.
හොඳයි වෛද්‍යතුමනි, ඔස්ට්‍රේලියාවට පැමිණෙන මේ සංක්‍රමණික ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ ජීවිතයට යම් දුරකට හුරු වීමෙන් පස්සේ ඔවුන්ට කොයි ආකාරයේ චර්යාත්මක සහ මානසික සෞඛ්‍ය අභියෝග සඳහාද මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ? අපි එතනින් අද දවසේ අපේ සාකච්ඡාව පටන් ගමු.
නිපුන, යම් කිසි කෙනෙක්ගේ අනන්‍යතාවය ජීවිතයේ යහපැවැත්මට ඉතාමත්ම වැදගත් දෙයක්. අපි මේ සංක්‍රමණයෙන් පස්සේ යම් කිසි කෙනෙකුට අනන්‍යතාවයේ පිළිබඳව අරුබුදයක් එන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුවක් තමයි යම් කිසි කෙනෙක් සංක්‍රමණය වුණාට පස්සේ සංස්කෘති දෙකක් අතර දෝලනයකට ලක් වෙනවා. දැන් ශ්‍රී ලංකාවෙන් පැමිණිපුවාම ඔස්ට්‍රේලියාවට එනවා. එතකොට ශ්‍රී ලංකාවේදී අපේ තිබූ ගති පැවතුම් පුරුදු තියෙනවා. ඔස්ට්‍රේලියාට ආපුහාම වෙනම ගති පැවතුම් පුරුදු තියෙනවා. මේ සංස්කෘති දෙකක් අතර දෝලනය නිසා යම් කිසි කෙනෙකුට සෙල්ෆ් ඐඩෙන්ටිටි එකේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ඐඩෙන්ටි ක්‍රයිසිස් එකක්, අනන්‍යතාව පිළිබඳ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. දැන් ළමයි ගත්තහම ළමුන් අනන්‍යතාවය හඳුනා ගැනීමට උත්සාහ කරන කණ්ඩායමක්. තමන් කවුද, තමන් මොන වගේ අනාගතයක්ද තමන් හිතන්නේ, ඒ වගේ ළමයින් කියන්නේ අනන්‍යතාවය හඳුනා ගැනීමට උත්සාහ කරන පිරිසක්. ඔවුන්ට ඐඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් එන්න පුළුවන්. විශේෂයෙන්ම ළමුන් කුඩා කාලේ නෙමෙයි, පොඩ්ඩක් ලොකු වෙලා ලංකාවේ අවුරුදු කීපයක් පාසල් ගිහිල්ලා ලංකාව ගත කරලා ඔස්ට්‍රේලියාවට ආවොත් ඔවුන්ට මේ ඐඩෙන්ටිටි ක්‍රයිසිස් කියන එක විශාල වශයෙන් පැමිණෙන්න පුළුවන්. මොකද ඔවුන් පාසලකට ගියපුවාම හැසිරෙන විදිහ, ගති පැවතුම්, ළමයින්ගේ චර්යා රටාවන්, ඒවා විශාල වෙනසක් තියෙන්න පුළුවන්. ඒම නිසා අනන්‍යතාවයේ හඳුනා ගැනීමේ ගැටලුවක් පැමිණෙන්න පුළුවන්. දැන් වැඩිහිටියන් ගත්තොත්, හරි මැදි වයසේ හරි කෙනෙක් ගත්තොත්, ඔවුන් අනන්‍යතාවය හඳුනාගෙන අවසන් වෙන්න පුළුවන්. ඔවුන් කවුද, ඔවුන් මොනවද කරන්නේ, ඔවුන් අනාගතේ මොන වගේ වෙන්න ඕනද කියලා ඔවුන් ලංකාවේදීම හඳුනාගෙන අවසන් කොටසක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක් ඔස්ට්‍රේලියාවට පැමිණපුවාම විශාල වශයෙන් මේ කට්ටියගේ මේ ඐඩෙන්ටිටි ක්‍රයිසිස් කියන එක, අනන්‍යතාවය පිළිබඳ අරුබුදය එළියට එන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත්, ලංකාවේ වෘත්තිය කියන විශාල ප්‍රමාණයක් මෙහි පැමිණිලා තමන්ගේ වෘත්තිය නොකරන, උදාහරණ කිරීට ගුරුවරුන්, නීතිඥයන්, සමහරලාට වෛද්‍යවරුන් පවා තමන්ගේ වෘත්තිය නෙමෙයි වෙන දෙයක් තමන්ගේ රැකියාව හැටියට කරන්න පුළුවන්. රැකියාව කියන එක යම්කිසි පුද්ගලයාගේ අනන්‍යතාවයේ ඉතාම වැදගත් කොටසක්. ඒකෙන්දා තමන්ගේ මේ රැකියාවන් නොකිරීම, විශේෂයෙන්ම වෘත්ති කියන රැකියාවන් නොකිරීම ඐඩෙන්ටිටි ක්‍රයිසිස් එකට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තව ගැටලුවක් තමයි වැඩිහිටියන් ළමුන්ගේ අනන්‍යතාවය ප්‍රශ්න කරන්න පුළුවන්. ළමුන් ඉක්මනින් මේ ඔස්ට්‍රේලියානු සංස්කෘතියට හැඩ ගැහෙනවා. වැඩිහිටියන් කාලයක් යන්න පුළුවන්. එම නිසා වැඩිහිටියන් ළමුන්ගේ අනන්‍යතාවය ප්‍රශ්න කිරීම හේතුවක් වෙන්න පුළුවන්. තව හේතුවක් තමයි අපි කියනවා ස්ටිග්මා ඇන්ඩ් ඩිස්ක්‍රිමිනේෂන්, වෙනස්ව සැලකීම, ඩිස්ක්‍රිමිනේෂන්, එහෙම නැත්නම් අපකීර්තිය, ස්ටිග්මා කියන එක ක්‍රම දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමුන්ගේ සමය වර්ණය මත, එහෙම නැත්නම් සංස්කෘතිය මත. නමුත් ඔස්ට්‍රේලියාව මල්ටි කල්චරල් කන්ට්‍රි එකක්, එහෙම නැත්නම් බහු සංස්කෘතික රටක් නිසා මේ ස්ටිග්මාන් ඩිස්ක්‍රිමිනේෂන් කියන එක ඉතාමත්ම අඩුවෙන් සිද්ධ වෙන රටක්. නමුත් යම් කිසි කෙනෙක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණාට පස්සේ වශයෙන්ම මේ ස්ටිග්මා ඇන්ඩ් ඩිස්ක්‍රිමිනේෂන් නොවුනත් තමුන්ට හිතෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට තමුන් යම් කිසි තැනකට ගියපුවාම ඔස්ට්‍රේලියානු කමන්ට අපිට හිනා නොවුනොත් ඔවුන්ට හිතෙන්න පුළුවන් මේ තමුන්ගේ සමය වර්ණය නිසා, සංස්කෘතිය නිසා තමුන්ට මේ දේ සිද්ධ වෙනවා කියලා. ඒ අපි කියන සෙල්ෆ් ස්ටිග්මා එක තමුන් තමුන් ගැන හිතනදී ඇත්තම සිද්ධ නොවුණත් ඒක ප්‍රධාන වශයෙන් ඇති වෙන චර්යාත්මක රටාවක්. තව දෙයක් තමයි තාක්ෂණික සම්බන්ධ බාධා. මේක විශේෂයෙන්ම වැඩිහිටියන්ට බලපාන ප්‍රශ්නයක්, ළමුන්ට බලපානවා නොවුනට. මොකද ළමුන් ඉතාම ඉක්මනින් මේ තාක්ෂණය කියන්නේ මොකද්ද කියලා හඳුනාගෙන තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව බොහෝ දේවල් පරිගණක හෝ දුරකථන ඇතුළු භාවිතයෙන් දේවල් සිද්ධ වෙන රටක්. උදාහරණයකට ගත්තොත් මුදල් වුණත් ඔන්ලයින් ක්‍රමයට ගෙවන්නේ. වැඩිහිටියන්ට මේ තාක්ෂණය පිළිබඳව තියෙන දැනුම අඩුභාවය නිසා මේ ගැටලුවක් වෙන්න පුළුවන්. තව කරුණක් තමයි ප්‍රමුඛතා වෙනස් වීම. අපි කියනවා changes in priorities. දැන් ඔස්ට්‍රේලියාවට පැමිණුණාට පස්සේ තමුන් රැකියාව වෙනස් රැකියාවක් කරන්නේ. තමුන් රැකියාව කරන කාල පරාසය වෙනස්. වැඩි ප්‍රමාණයක් රැකියාවක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එක රැකියාවට වඩා රැකියා දෙක තුනක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් ජීවිතයක්, තමුන්ගේ කැම බීම අලුත්, තමුන්ගේ යහළුවන් අලුත්. මේ නිසා තමුන්ගේ ප්‍රමුඛතාවල වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතාමතා නොවුනත් තමුන්ගේ මේ කාලය පිළිබඳව තියෙන ගැටලුව නිසා මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි කාල වෙනස ගත්තා වුණත් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැය 4.5ක 5ක විතර කාල වෙනසක් තියෙනවා. මේ කාල වෙනස නිසා මේ ප්‍රයෝරිටිස් ප්‍රමුඛතා අපිට අවශ්‍ය විදිහට සිද්ධ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ අපි කතා කරේ මේ ප්‍රමුඛතාවල වෙනස් වීමත් එක්ක. අපි කතා කරේ මේ චර්යාත්මක රටාවල සිද්ධ වෙන්න පුළුවන් වෙනස් වීමක්. අපි ගිය වැඩසටහනින් කතා කරා මේ තත්ත්වයන් මානසික රෝග සඳහා වර්ධනය විය හැකි. උදාහරණයක් ඇටිට ගත්තොත් විෂාදය, එහෙම නැත්නම් ඩිප්‍රෙෂන්, භ්‍රාන්තිය, එහෙම නැත්නම් ඇන්සයිටි, සෝෂල් ඇන්සයිටි, සමාධි භීතිකාව වගේ ඒවා, එහෙම නැත්නම් මානසික විඩාපත් බව, බර්න් අවුට්, එහෙම නැත්නම් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය, මේම මානසික රෝග දක්වාම මෙම තත්ත්වයන් වර්ධනය විය හැකි.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ ආකාරයේ ගැටලු වලට වැඩි වශයෙන් මුහුණ දෙන යම් කිසි වයස් කාණ්ඩයක් තිබෙනවද? එහෙමනම් ඒ වයස් කාණ්ඩ මොනවද? ඒ ගැනත් කැමති දැනගන්න.
නිපුන ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙක් මේ වගේ චර්යාත්මක වෙනස්කම් වලට හෝ මානසික රෝග වලට මුහුණ පාන්න පුළුවන්. නමුත් ඔවුන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන් මේ වගේ තත්ත්වයකට පත් වෙච්චහම ඔවුන් පෙන්නුම් කරන ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම යෝන් වියේ ඉන්න කාණ්ඩය ඔවුන්ට මේ වේගවත් සමාජයට හුරු වීමේ අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මම කලින් සඳහන් කරා වගේ පාසල්වල සිදුවන කටයුතු, එහෙම නැත්නම් සමහර ලාවට අපි කියනවා බුලින්, නාමක වදේ වගේ දේවල් පාසල්වල සිද්ධ වුණොත්, ඒ වගේ ජාති නිසා ඔවුන්ට විශාල වශයෙන් මේ වගේ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්න දෙයක් තමයි යෝන් විය කාණ්ඩය මානසික රෝගයකට මුහුණ දුන්නොත් ඔවුන් ලක්ෂණ පෙන්නුම් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඩිප්‍රෙෂන් කියන එක, යෝන් වියේ ඇතිවන ඩිප්‍රෙෂන් එක විෂාදය වැඩිහිටියෙකුගේ ඩිප්‍රෙෂන් වලට වෙනස්. ඔවුන් ගොඩක් වෙලාවට ඩිප්‍රෙසිව් මූඩ් එක, එහෙම නැත්නම් ඔවුන්ගේ විෂාදය කියන ලක්ෂණ පෙන්නුම් නොකර සෙල්ෆ් ඩිස්ට්‍රක්ෂන්, තමුන්ට හානි කර ගැනීම, එහෙම නැත්නම් තරහ යාම වැඩිකම, ඒ වගේ ලක්ෂණත් එක පෙන්නුම් කරන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම කොහොමද මේක මැදිවියේ කෙනෙකුට බලපාන්නේ කියලා, අර මම කලින් සඳහන් කරා වගේ මැදිවියේ කෙනෙක් තමන්ගේ ඩෙන්ටිටි කියන එක විශාල වශයෙන් හඳුනාගෙන තියෙන කෙනෙක්, තමන්ගේ අනන්‍යතාවය. මෙම අනන්‍යතාවයේ වෙනස් වීම නිසා මේ කාණ්ඩයට මේක බලපාන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා ඒ කල්චරේෂන්, ඒ ආ සංස්කෘතිකරණය, තමන්ගේ ළමුන් ඔස්ට්‍රේලියානු සංස්කෘතියට වැඩිපුර නැඹුරු වීම නිසා, තමන්ගේ ශ්‍රී ලාංකික සංස්කෘතියෙන් ඈත් වීම නිසා, මෙම ගැටලුව දෙමාපියන්ට බලපාන නිසා මෙම මැදිවියේ පුද්ගලයන්ට මේම ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ගත්තොත් වැඩිහිටියෙක්, දැන් අපි දන්න දෙයක් තමයි සමහර පවුල් තමන්ගේ වැඩිහිටි දෙමාපියන් සමගම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. මෙහෙම සංක්‍රමණය වෙච්චහම මේ වැඩිහිටියන්ට ඉතාමත්ම තනිකමක් දැනෙන්න පුළුවන්, දුරස් බවක් දැනෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් සතියන්තයට හෝ අපි හිතමු පොය දවසට පන්සල් ගිය අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සිල් ගත්ත අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, එහෙම කරන්න බැරිකම නිසා තනිකම, දුරස් බව දැනෙන්න පුළුවන්. ඉතින් අර මම කිව්වා වගේ මේක මේ අපිට විශේෂ වයස් කාණ්ඩයක් කියලා නෑ, ඕනම වයස් කාණ්ඩයකට බලපාන්න පුළුවන්. ඔවුන් පෙන්නුම් කරන ලක්ෂණ සහ ඔවුන්ට ඇති වෙන ගැටලු මේ වයස් කාණ්ඩයේ වෙනස් වීම මත වෙනස් වෙන්න පුළුවන්.
ඔබ සඳහන් කරා විධ වයස්කාණ්ඩ මත ඔවුන් පෙන්නුම් කරන ලක්ෂණ විධයි කියන කරණාව වෛදතුමි දැන් මේ ගැටලු කාරී තත්වයට මුහුණ දුන් පිරිස ඇතෙම මොනවගේ ලක්ෂණද පෙන්නුම් කරන්නේ.
දැන් ශ්‍රී ලංකාව සමග සන්නිවේදනය කිරීම, ඕගේ හමුසිපුදුක්‍රම සන්නිවේදනය කර ගැනීම, යෙදෙනකු අතර හෝ පවුලක් අතර තියෙන සම්බන්ධතාවයේ එක ලක්ෂණයක්. ඉතින් මේ සන්නිවේදනය අඩුකම, කතාබහ කිරීම අඩුකම එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙච්ච ගමන් තමන්ගේ තියෙන ගැටලු, ඔස්ට්‍රේලියාව කොහොමද කියලා වැඩිපුර කතා කර කර හිටපු කෙනෙක්, එකපාරටම නිකන් ශ්‍රී ලංකාවට කතාබහ කිරීම අඩුමොත් ඒක එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි කතා කරා වුණත් හැඟුම් වික්ත බව, අපි කියනවා ඉමෝෂනල් ඩිටැච්මන්ට්. අපි ශ්‍රී ලංකාවට කතා කරා වුණත්, ශ්‍රී ලංකාවට ගියා වුණත් සම්බන්ධතාවල ගැඹුරු අඩුයි. වතු පිටිට පමණක් සීමා වෙච්චි සම්බන්ධතාවයක් පෙන්නුම් කර කිරීම ඒක ඒක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඩික්‍රීස් ඉන්ට්‍රස්ට්, ඒ කියන්නේ ලංකාවේ දේවල් වලට තියෙන රුචි අඩුවීම, ලංකාවේ නෑදෑයන්ට තියෙන සැලකිල්ල අඩුවීම, ලංකාවට ගියා වුණත් දේවල් කිරීමේදී තමුන්ට තියෙන රුචිය අඩුවීම, මේක එක එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි කියනවා changes in emotional response. ඒ කියන්නේ දැන් ගෙදර උදවිය සමග, ශ්‍රී ලංකාවේ නෑදෑයන් සමග, ශ්‍රී ලංකාවේ පවුල් සමග සංවාදවලදී සමහරවිට ධනාත්මක හෝ ඍණාත්මක හැඟීම් ප්‍රකාශ කිරීම. දැන් උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාවේදී නෑදෑයක් කියන්න පුළුවන්, මට රැකියාවක් හම්බ වුණා, මට අලුතින් ගෙයක් හම්බ වුණා, එහෙම නැත්නම් කියන්න පුළුවන් පවුලේ කෙනෙක්ට මොකක් කරදරයක් වුණා. දැන් මේ වගේදී අපි ධනාත්මක හෝ ඍණාත්මක හැඟීම් ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙනවා. දැන් ඒ වගේ ධනාත්මක හෝ ඍණාත්මක භාවයේ නැතුව ඒ කතා කරන දේ නිකම් ප්‍රවෘත්තියක් පමණක් වගේ දැනෙනවා නම් ශ්‍රී ලංකාවේ ඉන්න උදවියට, මේක අපිට කතා කරපු එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ලංකාවට පැමිණීම අඩු වීම. කෙනෙක් අවුරුද්දට එක වතාවක් ලංකාවට පැමිණෙනවා වෙන්න පුළුවන්. නමුත් විශේෂ හේතුවක් නොවේ නම් ලංකාවට පැමිණීමේ අඩු බව තියෙනවා නම් ඒකත් එක්තරා ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කතා කරනවා ඩික්‍රීස් ෂෙයාඩ් ඇක්ටිවිටි. දැන් අපි හිතමුලා මේ වගේ ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙක් ලංකාවට ගියපුවාම එක්ව කරන ක්‍රියාකාරකම් වල අඩු බවක් පෙන්වන්න පුළුවන්. මුලදී නම් ලංකාවට ගියපුවාම පවුල උදවිය සමග එක්ව කරනවා, තමන්ගේ නෑදෑයන් බැහැදකින්ට යෑම, එහෙම නැත්නම් මොනවා හරි විනෝද චාරිකාවක් කිරීම, මේ දේවල් ලංකාවට ගියපුවාම එකට කරන බවේ අඩුකමක් දැක්වීම, මේක ලක්ෂණයක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි කියනවා ෆීලින් ලයික් ඇ ස්ට්‍රේන්ජර්. දැන් ලංකාවට ගියපුවාම මේක විශාල වශයෙන් ලංකාවේ නෑදෑ හිතමිතුරන් කියන දෙයක්. මේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා පැමිණිපුවාම නිකන් ගෙදර ඉන්නේ අමුත්තෙක් වගේ, හැසිරීම අමුත්තෙක් වගේ, නිකන් අපිට උනත් සැලකීම අමුත්තෙක් වගේ, මේ අමුත්තෙකු ලෙස දැනීම, අමුත්තෙකු ලෙස හැසිරීම, මේක ප්‍රධාන ලක්ෂණයක් වෙන්න පුළුවන්. කතා බහ අඩු කිරීම නෙමෙයි කතා කිරීමෙන් වැළකීම. දැන් මේක අපි හිතන්නේ කතා කිරීමෙන් වැළකීම මේ ප්‍රශ්නීය ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්න දුරදිග ගියපුවාම ඇතිවන මානසික රෝගයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. අනිත් එක අපි කියනවා shift of priorities. අපිට ප්‍රමුඛත්වය ලබා දීම. ලංකාවේ දේවල් තියෙනවා, මෙහි දේවල් තියෙනවා, ලංකාවේ නෑදැහැතුමත් තුරන්ද කරන්න දේවල් තියෙනවා, තමුන්ගේ රැකියාව මෙහි කරන්න දේවල් තියෙනවා. කලින් ලංකාවේ නෑදෑ හිතමිතුරන්ට ලංකාවේ ගෙදරදොර වැඩවලට ප්‍රමුඛත්වය දීපු කෙනෙක් ඒ ප්‍රමුඛත්වයෙන් ඉවත් වෙනවා නම් ඒකත් මේ සියලු දේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. දැන් මම කලින් කතා කරා වගේ මේ ලක්ෂණ මානසික රෝගයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් විෂාදයෙන් පෙළෙන කෙනෙක්. ඒ විෂාදයෙන් පෙළෙන කෙනෙකුට කලින් තමන්ගේ සතුට වෙනුවෙන් කරපු දේවල් වලින් සතුට නොලැබීම විෂාදයේ ලක්ෂණයක්. ඒ වගේම lack of interest, යම්කිසි දේවල් කිරීමට තියෙන උනන්දු අඩු වීම, ඒකත් විෂාදයේ ලක්ෂණයක්. ගාන්ති anxiety මොනවා වේද? දැන් උදාහරණයක් හැටියට ලංකාවේ පවුලේ උදවියට මොකද උනේ කියලා අහන්න තියෙන භීතිකාවට anxiety, ග්‍රාන්තිය නිසා තමුන්ට කතා නොකරන වෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒවා ලංකාවේ ඉන්න නෑදෑ හිතමුතුරන් දැනගනින් කියලා ඒක නිසා ලංකාවට කතා නොකර ඉන්න පුළුවන්. ඒ වගේම මානසික විඩාපත්තාව, මේක ප්‍රධාන වශයෙන්ම ඉතාම වැදගත් මාතෘකාවක්. ඒ කියන්නේ මානසික විඩාපත්තාව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසු ඔවුන් එක රැකියාවකට වඩා රැකියා දෙක තුනක් කරන්න පුළුවන්. එම නිසා බර්න් අවුට්, මානසික විඩාපත් බව නිසා ඔවුන්ට තමුන්ට කාලය හොයා ගැනීමට අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන එකම කාලය ඔවුන් නිදාගෙන ඊළඟ දවසට ලෑස්ති වෙන්න පුළුවන්. ඒ මානසික විඩාපත් බව මේවා තමයි අපිට පින් කරන්න පුළුවන් ලක්ෂණ.
අපි බොහොමයක් කරුණු කාරණා ගැන කතා බහ කරා වෛද්‍යතුමනි. අවසාන වශයෙන් දැන් මේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පස්සේ තමන්ගේ නෑද හිත මිතුරන්ගෙන් යම් දුරකට දුරස් වීම සඳහා අපි මේ සාකච්ඡා කරපු කරුණු බලපා තිබෙනවා කියලා යම් අයෙකුට හැඟෙනවා නම් ඔවුන්ට ඔබ ලබා දෙන උපදේශය මොකක්ද?
ඔස්ට්‍රේලියාව මල්ටි කල්චරල් කන්ට්‍රියක්, එහෙම නැත්නම් හොස් සංස්කෘත රටක්. මේක ඔස්ට්‍රේලියානු ආණ්ඩුව ෆෙඩරල් ගවර්න්මන්ට් එක එහෙම නැත්නම් සහ ස්ටේට් ගවර්න්මන්ට් එක මේක දන්න කරුණක්. එම නිසා මේ සඳහා සහයෝගය ලබා ගන්න ඕනම ප්‍රාන්තයක සහයෝගය ලබා ගැනීමට හැකි ස්ථාන තියෙනවා. මේ පිළිබඳව නොදැනුවත්කම තමයි ප්‍රධාන ගැටලුව. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඕනම ප්‍රාන්තයක තියෙනවා තමන්ගේ සංස්කෘතියට අදාළ සංස්කෘතික කණ්ඩායම් වලට සහභාගී වීමේ හැකියාව. උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංක බෞද්ධ කෙනෙකුට අවශ්‍ය නම් අපි හිතමු බෞද්ධ කටයුතු සඳහා පන්සලකට යාම සඳහා අවශ්‍ය කොහෙද තියෙන්නේ පන්සලක් කියන එක දැනගන්න අවශ්‍ය නම් ඒ වගේ සංස්කෘතික කටයුතු වලට උදව් කරන ස්ථාන තියෙනවා. ඒ වගේම කතෝලික වේවා හින්දු වේවා ඕනෑම ආගමක ඒ සංස්කෘතියට අදාළ උදව් ලබා ගැනීමේ හැකිය ස්ථාන තියෙනවා. ඒ වගේම ආධාරක කණ්ඩායම් අපි කියන සපෝර්ට් ගෲප්ස් කියලා. සපෝර්ට් ගෲප්ස් වල ආධාර සපයන්නේ වෙන රටක ඉඳලා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේදී එම ගැටළු වලට මුහුණ දුන් උදවිය කණ්ඩායමක් හැටියට සංවිධානය වෙලා ඒ වගේ තවත් ගැටළු තියෙන උදවියට ආධාර කර ගැනීමේ කණ්ඩායම් තියෙනවා. බාන්න කරලා අපි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරලා බලුවොත් මේ වගේ ඉමිග්‍රේෂන් සපෝර්ට්ස් කියලා මේ වගේ ආධාරක කණ්ඩායම් ඕන තරම් හොයාගන්න පුළුවන්. දැන් මම කලින් සඳහන් කරපු දෙයක් තමයි මේ තාක්ෂණය සම්බන්ධව ඇති වෙන ගැටලු. ඔස්ට්‍රේලියාව කියන රට තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්න රටක්. ඒක නිසා තාක්ෂණය තමයි වැදගත්. ගොඩක් දේවල් අර මම කලින් සඳහන් කරා වගේ පරිගණක දුරකථන ඇප් මාර්ගයෙන් සිද්ධ වෙන්න පුළුවන්. මේවා සඳහා වෙනම පුහුණු සපයන ආයතන තියෙනවා. තමුන් ජීවත් වෙන ප්‍රදේශයේ පුස්තකාලයට ගියා. ඒ පුස්තකාලයේ අපි අහුවොත් මේ වගේ මොනවා හරි සහයෝගය ලබා දෙන්න පුළුවන් පන්ති තියෙනවද කියලා ඒ වගේ ස්ථානවල පවා මෙහෙම තාක්ෂණ සඳහා සහයෝගය ලබා දෙන ස්ථාන හොයාගන්න පුළුවන්. පුස්තකාලමේ වෙන්න පුළුවන් යම් කිසි කෙනෙක් ක්‍රමෙල්ලා එම සහයෝගය ලබා දෙන. අර මම කලින් සඳහන් කරා වගේ තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ ආගම, තමන්ගේ සංස්කෘතියට සම්බන්ධ වෙලා සිටීම ඉතාම වැදගත්. ආගමික ස්ථාන සහ ආගමික රටවලට සහභාගී වීම ඉතාමත්ම වැදගත්. මේ වගේ ආගමික ස්ථාන සඳහා සහභාගී වුණොත් තමුන්ට තමුන්ගේ සංස්කෘතියේම ලංකාවෙම ඉන්න උදවිය හමු වෙන්න තියෙන අවස්ථා ඉතාමත්ම වැඩි. ඒ වගේම තමයි සංස්කෘතික උත්සව. අපි ගත්තොත් එහෙම ශ්‍රී ලාංකිකයන්ගේ කතෝලික උත්සවය, ශ්‍රී ලාංකිකයන්ගේ අවුරුදු උත්සවය, මේ වගේ ස්ථානවලට තමුන් ගියපුවාම තමුන්ට අර අනන්‍යතාවය නැවත දැනෙන්න ගන්නවා. ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූවන් තමුන්ගේ හිතමිතුරන් හැටියට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එහෙම සම්බන්ධතා ඇති. මේ මගින් තමන්ට අර නැතිවෙච්ච අනන්‍යතාවය නැවත ළඟා කර ගැනීම තුළින් ඒ තියෙන චර්යාත්මක ලක්ෂණ වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම චර්යාත්මක ලක්ෂණ වෙනස් වීම නිසා මෙම තත්ත්වය මානසික රෝගයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් එක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව තමුන්ට ගැටලුවක් නම් භාෂා පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා ඔස්ට්‍රේලියාව තුළ විවිධ ස්ථානවල විවිධ ප්‍රමාණයේ මුදල් ගෙවලා මුදල් ගෙවන්න නැතුව ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කර ගැනීමට සහයෝගය ලබා ගැනීමට හැකියාව තියෙනවා. අර මම කලින් කිව්වා වගේ අන්තර්ජාලයට ගිහිල්ලා හොයලා බැලුවොත් අපිට ඕන තරම් මේ වගේ ස්ථාන හොයාගන්න පුළුවන්. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ මෙම චර්යාත්මක ගැටලු මානසික රෝගයක් දක්වා වර්ධනය වුණොත් අපි ශ්‍රී ලාංකිකයන්ගේ තියෙන එක අඩුපාඩුවක් තමයි තමුන්ට මානසික රෝගයක් වැළඳුනොත් ඒකත් අනුත් උදවිය සමග කතා කිරීමට මැලිභාවයක් දක්වනවා. එම නිසාම උදව් ලබා ගැනීමට වැඩි කාලයක් ගත වෙනවා. නමුත් ඔස්ට්‍රේලියාව තුළ මනෝ වෛද්‍ය විද්‍යාව, මනෝපදේශනය, ඒ වගේම මානසික සෞඛ්‍ය සඳහා තියෙන ආධාර සහයෝගතා ඉතාල විශාල ප්‍රමාණයක් තියෙනවා. තමාගේ පෞද්ගල වෛද්‍යවරයා තමා හොඳම කෙනා මේ සඳහා උපදෙස් ලබා ගන්න. ඒ වගේම එක එක දුරකථන උදාහරණයකට ලයිෆ් ලයින් වගේ දේවල් තියෙනවා. තමුන්ට යම් කිසි මානසික ආතතියක් ඇති වුණොත් ඒ වගේ දෙකට කතා කරලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මනෝ උපදේශන සඳහා යොමු වීම මේක ඉතාමත් වැදගත්. අර මම කලින් සඳහන් කරා වගේ මානසික රෝගී තත්ත්වයක් සඳහා වර්ධනය වෙලා නොමැතිනම් මනෝ වෛද්‍යවරයෙකුගේ සහයෝගය අවශ්‍ය නොවෙන්න පුළුවන්. නමුත් මනෝ උපදේශනය වගේ දෙකින් මේ සඳහා විශාල වශයෙන් උදව් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මනෝ උපදේශනේ ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව තුළ තියෙනවා mental health care plan කියලා එකක්. mental health care plan කියන්නේ ඔබ පෞලේ වෛද්‍යවරයා වෙත යොමු වුණොත් පෞලේ වෛද්‍යවරයාට පුළුවන් මේ mental health care plan කියන plan එක සකස් කරලා ඔබට දීපුවාම ඔබට මනෝ උපදේශන ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මනෝ උපදේශන සපයන මනෝ උපදේශකවරුන් මේ සඳහා අපි කියනවා බල්ක් බිලින්. බල්ක් බිලින් කියන්නේ මනෝ උපදේශන සඳහා ඔබ ගියොත් එහෙම සමහර මනෝ උපදේශකවරුන් ඔබගෙන් ගාණක් අය කරන්නේ නැහැ. අර mental health care plan එක මගින් ඔවුන්ට මධ්‍යම රජයෙන් ගෙවන ගාණ උපයෝගී කරගෙන මනෝ උපදේශන සේවය ලබා දෙනවා. නමුත් සමහර අවස්ථාවලදී ඔවුන් ගැප් ෆී එකක් කියන්නේ ඔවුන්ට ලැබෙන මුදලට අමතරව තව සුළු මුදලක් අය කරන්න පුළුවන්. නමුත් මගේ උපදේශනයේ තමයි මේ වගේ දෙයක් වේදමක් කියලා හිතන්න එපා. මොකද අපි හිතමු සහයෝගය ලබා ගන්නේ නැතුව විෂාදය ડિප්‍රෙෂන් වගේ රෝගී තත්ත්වයක දක්වා වර්ධනය වුණොත් විෂාදය වගේ රෝගී තත්ත්වයක් කෙලවරෙන්න පුළුවන් සීවිදී නසා ගැනීම වගේ තැනකින්. ඉතින් මම අවසාන වශයෙන් කියන්න කැමති මේ ලක්ෂණ මම කලින් සඳහන් කරපු ලක්ෂණ හඳුනා ගත්තොත් මම කලින් සඳහන් කරපු මේ සහයෝගය ලබා ගැනීමට මැලික භාවයක් දක්වන්න එපා. ඒ වගේම පෞලේ වෛද්‍යවරයා ඉතාමත්ම හොඳ ස්ථානයක් තමුන්ට මේ තියෙන ගැටලු සාකච්ඡා කරලා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට. එම නිසා අවසාන වශයෙන් මම කියන්නේ ඔස්ට්‍රේලියාව තුළ සංක්‍රමණය වුවන් සඳහා විශේෂ සහයෝගතා වැඩසටහන් ගොඩක් තියෙනවා. ඔස්ට්‍රේලියාව කියන්නේ බහු සංස්කෘතික රටක්. එම නිසා මැලිකමක් දක්වන්නේ නැතුව මේ තියෙන සහයෝගය ලබා ගන්න කියලා.
ඔදාපි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් යම් කාලයකට පස්සේ ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙන චාරාත්මක සහ මානසික සෞඛ්‍ය අභියෝග ගැන තමයි කතා බහ කරමින් පසුන SBS සිංහල සේවයෙන් අපි මේ ගැටලු ගැන සාකච්ඡා මාලාවක් සිදු කරනවා. කලින් සඳහන් කළා වගේ ඉතින් අපි ඉදිරියේදීත් සූදානම් මේ හා සම්බන්ධ තොරතුරු ඔබට ගෙනෙන. අද මේ සාකච්ඡාවටත් අපත් සමග සුපුරුදු ලෙසින් සම්බන්ධුනේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය සහ විශේෂඥ මනෝවෛද්‍ය රාජකීය ඔස්ට්‍රේලියානු නවසීලන්ත මනෝවෛද්‍ය සංගමේ සමාජික හා විශේෂඥ මනෝවෛද්‍ය කෝසල අමරනායක වෛද්‍යතුමන්. හොඳයි වෛද්‍යතුමනි, එහෙමනම් ඉදිරි සාකච්ඡාවලදීත් හමුවීමේ බලාපොරොත්තු වෙන අදට සමුදෙන ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.
සුබ දවසක් නිකුණා. ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.